සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා මේ සංසාරෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ පහුගිය දිනවල අපි සාකච්ඡා කරපු උතුම් වූ පරාභව සූත්‍ර දේශනාවේ තවත් එක ගාථා රත්නයක්. ජාති තද්දෝ ධනත් තද්දෝ ගොත්තත් තද්දෝච යෝනරු අලසෝ කෝද පඤ්ඤානෝ තම් පරාභවතු මුඛං. අපේ භාග්‍යතුන් වහන්සේ පිරිහීමට හේතුවෙන කරුණු දෙවියන් විමසුවාට පස්සේ මේ පරාභව සූත්‍රයෙන් තමයි දේශනා කොට වදාළේ. දියුණුවේ කරුණු මංගල සූත්‍රයෙන් දේශනා කළා, පිරිහීමේ කරුණු පරාභව සූත්‍රයෙන් දේශනා කළා. එහෙමනම් මේ ගාථා රත්නයේ ඇතුළේ මෙලොව පරිහානියට පත්වෙන, පරලොව පරිහානියට හේතුවෙන කරුණු කීපයක් දේශනා කරලා තියෙනවා. ජාති තද්දෝ ධනත් තද්දෝ. සමහර අය මේ ජාති මදය නිසා, ජාති මානය, නැත්නම් ජාතියෙන් උස්සන්න වෙනවා. ජාති තද්දෝ ධනත් තද්දෝ, ධනය නිසා මානයක් ඇති කරගන්න. ගොත්තත් තද්දූ ගෝත්‍රය නිසා, කුල පරම්පරාව නිසත් මානයක් ඇති කරගන්න. ජාතිය නිසා, ධනය නිසා, ගෝත්‍රය නිසා මානයට පත්වෙනවා. මෙන්න මේ මානයට පත්වීම නිසා මෙලොව පරලොව දෙකම මහා පරිහානියකට පත් කරගන්නවා. මේක තව සඳහන් කරනවා, ජාතියෙන් තද වෙනවා කියලා. ධනයෙන් තද වෙනවා, ගෝත්‍රයෙන් තද වෙනවා. මේ ගාථා රත්නයේ තියෙන කරුණු කීපයක් මේ තියෙන්නේ. තවත් මේ ගාථා රත්නයේ තුල එහෙම කරුණු පැහැදිලි කරලා තියෙනවා. අපි මේ කාරණා ටික සාකච්ඡා කරමු. අපේ භාග්‍යතුන් වහන්සේ මේ හැම කරුණක්ම මැනවින් පැහැදිලි කරලා දේශනා කොට වදාළි. පෘථග්ජන සත්වයා තුළ වරින් වර ඉස්මතු වෙලා ඔවුන්ගේ සංසාර ගමන බොහෝ අදුරු අගාධයකට අරගෙන යන්න මේ කාරණාවන්ට පුළුවන් වෙන නිසා. දැන් ජාතියෙන් තදවීම, ගෝත්‍රයෙන් තදවීම කියන කරුණු පිළිබඳව පැහැදිලි කරන්න ඉතාම වටින තැනක් තමයි ශාක්‍ය වංශය. ශාක්‍ය වංශය පස්සේ කාලේ විනාශයට පත් වුණා. මොන හේතුවක් නිසා විනාශ වුණාද? මේ ගෝත්‍රයෙන් තදවීම නිසා, ජාතියෙන් තදවීම නිසා. ඇයි? තමන් ඉතාම උසස් කියන හැඟීමක් තිබුණා. කොසල් මහරජුරු බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ල එක දවස ආරාධනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මගේ මාලිගාවටත් භික්ෂු සංඝයා දානෙට වැඩමවන්න කියලා. ඉතින් අනාථපිණ්ඩික සිටු මාලිගාව හැමදාම දානශාලාව, විශාකා මහා උපාසිකාවගේ මාලිගාවත් ඒ වගේ. ඉතින් මේ දෙන්නම රජුට යටත්නේ. එතකොට රජුට වඩා පල්ලෙහින් ඉන්න අයගේ නිවෙස්වලට හැමදාම භික්ෂු සංඝයා දානෙට වඩිනවා. ඉතින් රජමාලිගාවට වඩින්නේ නැති නිසා රජ්ජුරුවන්ට ඒක නිකන් මදි පුංචිකමක් වගේ. ඒ නිසා කල්පනා කළා, අදින් පස්සේ මගේ මාලිගාවෙත් 500ක් දෙනා වහන්සේට දානි හදන්න ඕනේ. සෑම දවසකම ඒ කාර්යය කෙරෙන්න ඕනේ කියලා රජ්ජුරුව තීරණය කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් කළා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාර අරගෙන අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේට පැවරුවා රජ්ජුරුවන්ගේ මේ කාර්යය සම්පූර්ණ කරන්න. ඉතින් පළවෙනි දවසේ නම් 500ක් දෙන එක වැඩියා. එදා හොඳට දානි සකසලා දානි පූජ කළා. දෙවනි තුන්වෙනි දවස්වලත් එහෙමම වැඩියා. නමුත් තව ටිකක් පහුවෙන්න රජ්ජුරුවන්ට නිතරම දානශාලාවට එන්න බැරි වුණා, රාජකාරි වැඩි. නමුත් රජ්ජුරුවන්ගේ මාලිගාවේ සේවකයන්ට එච්චර දන් දීලා ලොකු පුරුද්දකුත් නැහැ. ඒ නිසා මේ වෙලාව අවේලාව පිළිබඳව ඒ අයට ලොකු කල්පනාවක් තිබුණේ නැහැ. සමහර වෙලාවට භික්ෂූන් වහන්සේලා වඩිනකොටත් තවම ආසන පනවලාවක් නැහැ. ඉතින් දන්හල පිරිසිදු කරලා ආසන පනවල දානේ වළඳන්න අවශ්‍ය කටයුතු ඔක්කොම සූදානම් කරලා එනකොට ඉරාවරට ගිහිල්ලත් ඉවරයි සමහර වෙලාවට. ඉතින් එතකොට මාලිගාවට දානෙට වැඩියහම සංඝයා අපහසුතාවයට තමයි පත් වෙන්නේ. ඒ නිසා භික්ෂූන් වහන්සේලා රජමාලිගාවට වඩින පිරිස කෙමෙන් කෙමෙන් අඩු වුණා. තවත් ටික දවසක් යනකොට 500ක් භික්ෂූන් වහන්සේලාට වළඳන්න හදාපු දානෙට වැඩිය ආනන්ද හාමුදුරුව විතරයි. එදා රජ්ජුරුව නැවත ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කළා, ස්වාමීනි 500කට දානි හැදුවා. නමුත් එක නමයි වැඩ හිටියේ. ඇයි එහෙම වෙන්නේ කියලා. මොකද අර යටාවතී සිද්ධ වෙන දේවල් ටික, සංඝයාට වෙන අපහසුතා ටික රජ්ජුරුවන්ට ඒවා පිළිබඳව අවබෝධයක් නැහැ. නමුත් සේවකයන්ගේ අඩුපාඩු ගොඩක් තිබුණා කියලා රජ්ජුරුවන්ට කීවොත් ඒ සේවකයන්ට දඬුවම් කරන්නත් පුළුවන්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ, මහරජේ ඔබත් මමත් අතර, මේ ශ්‍රාවකයොත් අතර මනා අවබෝධයක් නැති නිසා තමයි මේක වුණේ කියලා. කොසල් රජුරුව කල්පනා කළා, බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශිකයි. ඒ කියන්නේ එදා තිබිච්ච බොහෝම උසස්ම කුල පරම්පරාව. නමුත් මම ශාක්‍ය වංශයට කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒකයි අපි අතර තියෙන අනවබෝධය කියලා මෙතන සඳහන් කළේ. ඒ නිසා මමත් ශාක්‍ය වංශයට සම්බන්ධ වුණොත් මේ මතේ වෙනස් වෙන්න පුළුවන්. රජ්ජුරුව තේරුම් ගත්තේ ඒ විදිහට. ඉතින් පණිවිඩයක් ඇරියා ශාක්‍ය රජවරුන්ට, ශාක්‍ය කුලයෙන් කුමාරිකාවක් විවාහ කරගන්න කැමතියි කියලා. හැබැයි ශාක්‍ය වංශිකයෝ කැමති නෑ කොසල් රජුන්ට දුවක් දෙන්න. නමුත් කොසල් රජුරුව කියලා කියන්නේ මහ බලසම්පන්න රජෙක්. ඒ හින්දා ඉල්ලීමට එකහෙලා විරුද්ධ වෙන්නත් ඒකත් හොඳ මදි. රජුරුවන්ගේ ඉල්ලීම සම්පූර්ණ වෙන්නත් ඕනේ. හැබැයි ශාක්‍ය කුමාරිකාවක් නොදෙන්නත් ඕනේ. ඉතින් මේ දෙකම කොහොමද කරන්නේ? සාක්‍ය රජවරුන්ට දාසකම් කරන අය ඒ දාසියකට ලැබිල හිටිය වාසභකත්තියා කියලා දුව. දාසියකගේ දුව. රූපයෙන් ඉතාම ලස්සනයි. ඒ නිසා කල්පනා කළා එහෙනම් අපි වාසභකත්තියා කොසල් රජුරන්ට දෙමු කියලා. කොසල් රජුරන්ට පණිවිඩයක් ඇරියා. අපි ඒ විවාහයට සූදානම්. හැබැයි කොසල් රජුරෝ දන්නවා සාක්‍යෝ කියලා කියන්නේ හුඟක් මාන්නක්කාර අය. සාක්‍ය කුමාරිකාවක් දෙනවා කියලා කීවට ඇත්තටම දෙන කෙනා සාක්‍ය කුමාරිකාවක් නොවෙන්න පුළුවන්. ඒක හරියටම තහවුරු කරගන්න ඕන නිසා ඒ දුවයි තාත්තයි එකට කෑම කනවද කියලා බලන්න. දුවයි රජ්ජුරුවයි එකට කෑම කනවද කියලා බලන්න. ඉතින් සේවකයෝ ඒ කාරණාවත් පරීක්ෂා කළා කොසල් රජ්ජුරුවන්ගේ අය. හැබැයි සාක්‍ය රජවරු ඒ සේවකයන්ට පේන්න දුවත් තාත්තත් එකට ආහාර ගන්නවා වගේ ආහාර මේසිට වාඩි කරවලා ඒ වගේ කටයුතු ටිකක් කළා. නමුත් එකට ආහාර ගන්නේ නැහැ. අරගොල්ලන්ට ඒක තේරුම් ගන්නත් බැහැ. ශාස්ත්‍රීය මායම් කියලා කොටසක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරලා අර පරීක්ෂණයට හිටපු පිරිස මුලා කළා. ඔවුන් රජ්ජුරුවන්ට දැනුම් දුන්නා මේ හැබෑම සාක්‍ය කුමාරිකාවක්ම තමා කියලා. විවාහයත් සිද්ධ වුණා. රජ්ජුරුව වාසභකත්තියාට බොහෝම ප්‍රියයි. රජ්ජුරුවන්ට දාව වාසභකත්තියාට දරුවෙකුත් ලැබුණා. ඒ පුතේ කොසල් රජ්ජුරුවන්ට බොහෝම ලෙංගතු රජ්ජුරුවන්ගේ මිත්තණියක් හිටියා. හුඟාක් වයසයි. රජ්ජුරුව දාසයෙක් අතේ පණිවිඩයක් යවුවා. වාසභකත්තියාට පුතෙක් ලැබුණා. නමක් යෝජනා කරන්න කියලා. පණිවිඩේ අරන් ගියපු මේ ඇමතිවරයා ටිකක් කන් ඇහෙනවා මදි කෙනෙක්. ඉතින් ගිහිල්ලා මිත්තණියට කාරණාව කියහම ඇය හොඳටම දන්නවා රජ්ජුරුව වාසභකත්තියාට බොහෝම ප්‍රියයි කියලා. වාසභකත්තියත් එහෙමයි. ඔවුන් දෙන්නට දාව ඉපදිච්ච පුතාට වල්ලභ කියලා නම තියන්න කියලා කිව්වා. වල්ලභයි කියලා කියන්නේ ඊටාම සමීපයි කියන එකනේ. ඉතින් වල්ලභ කියලා නම තියමු කියලා යෝජනා කළා. ඒ වුණාට අර ඇමතිවරයාට කන් ඇහෙනවා අඩුයිනේ. ඔහුට ටිකක් දුර යනකොට මේක මතක තිබේ විදුඩබ කියලා. වල්ලබ කියන එක අමතක වුණා. ඉතින් රජ්ජුරුවන්ට ඇවිල්ලා කිව්වේ එහෙම. රජ්ජුරුව නම තිබ්බෙත් එහෙම. විදුඩබ කුමාරයා ටිකක් සෙල්ලම් කරන දුවන පයින් තරුණ වයසට ආවට පස්සේ අම්මගෙන් අහනවා මට නැද්ද කිරි අම්මලා කිරි අත්තලා. ඉන්නවා. ඒ ඇයි ඉන්නේ හුඟක් ඈත. සාක්‍ය දේශී මට ඒගොල්ලෝ බලන්න ඕනේ කියලා කිව්වා. වාසභකත්තියා හොර රහසේ පණිවිඩයක් ඇරියා. පුතා එනවා කිරියම්මයි කිරියත්තයි බලන්න. හැබැයි අපි අතර තියෙන රහස පුතාට දැනෙන්න දෙන්න එපා කියලා. ඉතින් විදුඩබ කුමාරයා මහා රාජකීය පෙරහැරකින් කිරියම්මා කිරියත්ත බලන්න ගියා. සාක්‍යයන්ගේ මානෙ කොයි තරම්ද? විදුඩබ කියන්නේ දාසියකගේ පුතේ. එතකොට විදුඩබ කුමාරයාට වඩා බාල දරුවෝ විදුඩබ කුමාරයාට වඳින්න ඕනේ. සාක්‍ය දරුවෙක් ලව්වා විදුඩබ කුමාරයාට වන්දවන්නවත් කැමති නෑ. ඒ නිසා බාල දරුවෝ ඔක්කොම පිට කෙරුවා. වැඩිහිටියෝ විතරයි ගිහිල්ලා පිළිගත්තේ. ඉතින් එතකොට විදුඩබ හැමෝටම වඳිනවා මිසක් සාක්‍යෝ වැඳෙන්නේ නෑ කාටවත්. දවස් කීපයක් මං හිතන්නේ ඉන්නවා. විදුඩබ කුමාරයාත් එක්ක ආපු පිරිසට ආහාර පාන අනික් හැම දෙයකින්ම හොඳට සංග්‍රහ කළා. කිසිම කාරණාවක් සැකයක් උපදින විදිහට දැනෙන්න තිබෙම නැහැ. හැබැයි ටික දවසක් ඉඳලා විදුඩබ පිටත් වුණා. ඒ පිටත් වුණාට පස්සේ දාසයින්ට කියලා තිබුණා විදුඩබ ඉඳගෙන හිටපු පුටු ටික හොදන්න කියලා. එතකොට පින්නතින මේ කාරණාව ඉතාම අහඹු සිදුවීම. ශාක්‍ය වංශයේ දාසකම් කරන දාසියක් මේ පුටු ටික හෝදනකොට ඇය කියනවා මේ දාසිගේ පුතා ආවේ නැත්තම් මේ කරදරේ නෑනේ අපිට කියලා. ඉතින් ආවේ නැත්තම් පුටු හෝදන්න වෙන්නේ නෑනේ. එහෙම කී කී තමයි හෝදන්නේ. දැන් එතකොට දාසියක් තමයි කියන්නේ දාසිගේ පුතා ආවේ නැත්තම් මේ වැඩේ අපිට වෙන්නේ නෑ කියලා. එතකොට ශාක්‍ය වංශයට සම්බන්ධ දාසිය තුලත් තිබිලා තියෙන පුදුම මානය. හැබැයි මේ වෙලාවේ මං කියවන අහඹු සිදුවීමක් කියලා. විදුඩබ කුමාරයාගේ ආයුධයක් අර වාඩි වෙලා හිටපු තැන බැරි වෙලා ගියා. ඒක ගෙනියන්න එනවා සේවකෙක්. ඒ සේවකයාට ඇහෙනවා අර දාසි කියන කතාව. ඒක ගිහිල්ලා විදුඩබ කුමාරයාට කියනවා. ආන් එදා ඇතිවෙච්ච ද්වේෂය මම රජ වුණ දවසට මට මෙහෙම සලකපු මේ ඥාතීන් ඔක්කොම සමූල ඝාතනය කරනවා කියලා හිතුවා. ඉතින් පස්සේ කාලේ කොසල් රජුව මරණයට පත් වුණා. විදුඩබ කුමාරයා රජ වුණා. රජ වෙලා ටික කාලයක් යනකොට අර කාරණාව මතක් වුණා. තමන්ට අඩුවට සලකපු හැටි. එතකොට දැන් මෙතන මේ පරාභව සූත්‍රයේට සමගාමීව මෙතන ඉස්මතු වෙන්නේ ශාක්‍යයන්ගේ මානය. ජාතිත්තද්දෝ ගොත්තත්තද්දෝ. ජාතියෙන් ගෝත්‍රයෙන් තද වෙලා හිටපු නිසා කොයිතරම් විනාශකර මූණ පාණ්ඩ සිද්ධ වුණාද? මෙලවම මොනතරම් පරිහානියකට මූණ පාණ්ඩ ශාක්‍ය වංශිකයන්ට සිද්ධ වුණාද කියන කාරණාවයි මේ ඉස්මතු කරන්නේ. විදුඩබ රජුරෝ විශාල සේනාවක් අරගෙන යුද්ධයට ආවා. හැබැයි අපේ භාග්‍යතුන් වහන්සේ ඒක දන්නවා. ඒක දැනගෙන බුදුරජාණන් වහන්සේ පෙරමගට වැඩියා. රජුරෝ ඈතින් දැක්කා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ගඟ ළඟ කොළ අඩු ගහක් යට තමයි වැඩ ඉන්නේ. රජුරෝ පිරිස මග නතර කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා අහනවා, ස්වාමීනි, මේ තරම් හෙවණ තියෙන ගස් මේ ගංගිවුරේ තියෙනකොට භාග්‍යතුන් වහන්සේ ඇයි මේ අවුවේ මේ නටු ගහක් යට වැඩ ඉන්නේ? රජුරවන්ට දුන්න උත්තරේ තමයි, මහරජය, ගඟෙන් එහා පැත්තේ තියෙන ශාක්‍ය දේශය. ඒ ඉන්නේ මගේ නෑදෑයෝ. ඥාතීන්ගේ ලේසුවඳ අරගෙන හමාගෙන ඉන්න මේ සුළඟත් මට සැපයි. එතකොට රජ්ජුරුවන්ට ආයි යුද්ධයට යන්න බෑ. රජ්ජුරුව ආපහු ගියා. හැබැයි ආයෙ මාස කීපයක් ගිහිලා රජ්ජුරුව ආයෙ එනවා. එදත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ආපහු ගියා. තුන්වෙනි වතාවටත් ආයෙ මාසකින් හමාරකින් එනවා. එදත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ආපහු ගියා. හතරවෙනි වතාවෙත් එනවා. හැබැයි ඒ වෙලාවේ අපේ භාග්‍යතුන් වහන්සේ කල්පනා කළා, තුන් වතාවක් මං විදුඩබව නතර කළා. නමුත් ඔහුගේ පැමිණීම ඉවරයක් නෑ. මොකක් හරි ඥාතීන්ගේ සසරගත අකුසලයක් තියෙනවද? මහා කරුණාවෙන් අතීතයේ බලන නුවණින් භාග්‍යතුන් වහන්සේ විමසලා බලහම මේ අය සංසාරේ කරපු අකුසල කර්මය විපාක දෙන්නත් තියෙනවා. මොකක්ද මේ අකුසල කර්මය? පෙර භවයක මාළු අල්ලන්න ඕන නිසා විස සහිත වැල් ජාතියක් තලලා වතුර වලකට දාලා තියෙනවා. එතකොට අර වැල් වල තියෙන විස නිසා මේ ඉන්න ජලජ ජීවීන් ඔක්කොම මැරුණා. මත් වෙලා මැරිලා උඩේන ලොකු ලොකු මාළු ටික මේගොල්ලෝ අල්ලගත්තා. එතකොට පොඩි පැටන් මාළු ඇරෙන්න වතුරේ ඉන්න අන්‍ය සත්තු මේ සියලු දෙනාම මැරෙනවා. එතකොට මේ වලේ හිටපු සියලුම ජීවීන්ගේ සමූල ඝාතනයක් සිද්ධ වුණා. ආන්ගේ අකුසල කර්මය නිසා සංසාරේ බොහෝ කල් නිරේවල් වල පවා දුක් විඳලා මේ සසර ගමන ඇවිල්ලා තියෙනවා. නමුත් ඒකේ අවශේෂ කර්මය තාමත් ඉතුරු වෙලා තියෙනවා. මේ විපාක දෙන්න හදන්නේ ඒ කර්මය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එදා පෙරමගට වැඩි නෑ. රජ්ජුරු සිත් සේම ගංගිවුරටම ගමන් කළා. දැන් ගිහිල්ලා අචිරවතී ගඟේ මෙහා යූරේ කඳවුරු බැඳගෙන ඉන්නවා. හෙට දවසේ ශාක්‍ය දේශයට පහර දෙන්න. ශාක්‍ය රජවරු හරි දක්ෂයි. මාන්නේ වගේම තමයි යුද හැකියාවත්. නමුත් කවදාවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. ශාක්‍ය රජවරු රැකපු සීලය මොකද්ද? දැන් අපට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිති පන්සිල් ආරක්ෂා කරන්න කියලා. කවදාවත් පන්සිල් උල්ලංඝනය කරන්න එපා. අපිට දේශනා කළේ එහෙම. මොකද මේ සීලය අත්‍යවශ්‍යමයි. ඊළඟට උපදින තැන මොකද්ද කියන එක තීරණය කරන්න. සීලය නැති වුණත් උපදිනවා. හැබැයි සතර අපායි කොහේද? සීලය තුලින් තමයි මනුලව උපදිනවද දෙව්ලොව උපදිනවද කියන කරුණු තීරණය කරන්නේ. ඉතින් බෞද්ධයන්ගේ නিত্য සීලය පන්සිල්. ඒක බෞද්ධයන්ට විතරක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. සකල සත්ව ප්‍රජාවම ආරක්ෂා කරගත යුතු සීලය පන්සිල්. මනුෂ්‍ය ප්‍රජාව. ඉතින් එතකොට අපි කල්පනා කරන්න ඕනේ පන්සිලුත් නැත්තම් අපි ළඟ අපි කොයිතරම් ප්‍රපාතයකද ඉන්නේ. සතර අපායෙන් එක අපායක් වෙන තිරිසන් අපායේ ඉන්න සත්තු ගාවත් පන්සිල් නැහැ. එතකොට නිරිසත්තුන්ට කොහොමත් පන්සිල් රකින්න බැහැ. ප්‍රේතයන්ටත් බැහැ. එතකොට මිනිස්සු වෙච්ච අපිටත් ඒක බැරි නම් අපි ළඟ තියෙන උසස්කම මොකක්ද? වටිනාකම මොකක්ද? අර සත්තුයි අපි අතර තියෙන වෙනස මොකක්ද? මේ වාගේ කාරණා ගොඩකට ගිහිල්ලා අපි හිතලා බලන්න ඕන ඔය කරුණ. හැබැයි අපිට නිති පන්සිල්. ශාක්‍ය වංශිකයන්ට නිති අටසිල්. බලන්න කොයිතරම් වෙනස්ද කියලා. නিত্য වූ සීලේ අෂ්ටාංග සීල. මේ කාරණාව කියහම මේට කලින් තුඟක් දෙනෙක් අහලා තිබුණ ප්‍රශ්නයක් තමයි ශාක්‍ය වංශිකයෝ නিত্য වශයෙන්ම රකින්නේ අෂ්ටාංග සීලය නම් ඒගොල්ලෝ කොහොමද දරුවෝ හැදුවේ කියලා. බ්‍රහ්මචර්යාව කොහොමද ආරක්ෂා කළේ? ශාක්‍ය වංශිකයොත් මුලින් රැකපු සීලය පන්සිල්. මං හිතන්නේ ශාක්‍ය වංශිකයන්ට මේ වාගේ අනතුරකට මූණ දෙන්න සිද්ධ වෙන බව විදුඩබ එන්න කලින් තමයි භාග්‍යතුන් වහන්සේ දන්නේ. තමන්ගේ ඥාතීන්ට අනතුරු උපද්‍රව තියෙනවද කියලා බලන්න එතිනි භාග්‍යතුන් වහන්සේ. සාමාන්‍ය කෙනෙක් දිහා බලනකොටත් බලනවනේ. කෙනෙක් ගුණ පුරන්න භාග්‍යතුන් වහන්සේගෙන් කමටහන් ඉල්ලගෙන යනකොටත් වනාන්තර ගත වෙන්නේ. ඒ වනාන්තරයේ ඒ පුද්ගලයාට කරදරයක් වෙනවද? මේ යන තැන සුදුසුද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ බලනවා. අර භික්ෂුන් වහන්සේලා 39 කමටහන් ඉල්ලගෙන වනාන්තර ගත වෙනකොට බුදුරජාණන් වහන්සේ බැලුවා උන්වහන්සේලාට මොකක් හරි කරදරයක් මේ කැලේදී වෙනවද? ඇත්තටම ජීවිත තර්ජනයක් මේ කැලේට ගියහම ඇති වෙනවා. එතකොට උන්වහන්සේලා ඒ ජීවිත තර්ජනෙන් බේරගන්න ඕනේ. බේරගන්න සුදුසු කෙනත් භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේලාත් එක්ක යවනවා. හැබැයි උන්වහන්සේලාට ඒ කාරණාව කියන්නේ නැහැ. ඒ භික්ෂූන් වහන්සේලාට සඳහන් කරන්නේ කමටහන් දීලා ඉවර වෙලා යන්න සාරිපුත්තයන් මුණ ගැහිලා අරන්නට යන්න. එතකොට සැරියුත් මහරහතන් වහන්සේ අහනවා ඔබ වහන්සේලා මෙහෙ වැඩි ඇයි? උන්වහන්සේලා කියනවා ස්වාමීනි දන්නේ නැහැ, භාග්‍යතුන් වහන්සේ තමයි අපිට ඔබ වහන්සේ මුණ ගැහෙන්න කිව්වේ. සාරිපුත්තයන් වහන්සේ කල්පනා කළා නිකරුණේ පිරිසක් මංගාවට එවන්නේ නැහැ. මොකක් හරි හේතුවකටයි එවන්නේ ඇත්තේ. සරියුත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවෙන් ඒක දැකලා සංකිච්ච කියන රහත් වෙච්ච සාමණේරයන් වහන්සේ නමක් උන්වහන්සේලා එක්ක යවනවා. ඒ සාමණේරයන් වහන්සේ තමයි මේ 39 බේරගන්නේ. හොරු එනවා බිලි පූජාවකට භික්ෂුවක් කරන් යන්න, සාමණේරයන් වහන්සේ තමයි ඉදිරිපත් වෙන්නේ. හැබැයි අර කවුරුවත් දන්නේ නැහැ 7 අවුරුදු වයසේ වුණාට මේ රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් ඒ වගේ එක එක්කෙනාගේ ආරක්ෂාව පිළිබඳව භාග්‍යතුන් වහන්සේ බලලා තියෙනවා. ඒතර එහෙනම් කොහොමත් ඥාතීන් පිළිබඳව බලන්නේ. බලනකොට මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ දකිනවා. එතකොට තව කෙනෙක් ප්‍රශ්නයක් පින්නතුනේ නගන්න පුළුවන්. සාක්‍යයන් සංසාරي කරගත්ත කර්මයක් මේ විදිහට විපාක දෙන්න එනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ කලින්ම දන්නවා නම් ඇයි විදුඩබව නවත්තන්න 3 වතාවක් පෙරමගට ආවි කියලා. ප්‍රධාන කාරණාවක් තමයි සාක්‍යයන්ට නම් කර්මයක් විපාක දෙන්න තියෙනවා. නමුත් විදුඩබට භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් අනුකම්පා කරනවා. මේ කරුණාව විදුඩබ කෙරෙහිත් යොමු කරලා තමයි පෙරමගට එන්නේ. ඇයි විදුඩබ මේ සාක්‍යයන්ට කර්මයක් විපාක දෙන්න යන බව ඇත්ත. නමුත් විදුඩබ සංසාරේට මොනතරම් අකුසල් කන්දරාවක් රැස් කරනවද? සාක්‍ය දේශයේ සමූල ඝාතනය කරනවා කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ආර්යයන් වහන්සේලා ඉන්නේ. සෝවාන් වෙච්ච අය, සකදාගාමි වෙච්ච අය සාක්‍යයන් අතර ඉන්නේ වැඩිපුර. ඉතින් මේ ඝාතනය කරන්නේ එවන් මහා ආර්යයන් වහන්සේලා. ඒක විදුඩබට සංසාරයට කොච්චර බලපානවද? සුළු පටු ප්‍රමාණයක් කියලා නෙමෙයි සඳහන් කරන්නේ. 168,000ක් මරුවා කියලා කියන්නේ. ඉතින් ඔය 168,000 ඇතුලේ ආර්යයන් වහන්සේලා කී දහහක් ඉන්නේ ඇද්ද? ඒක විදුඩබට තමයි පාඩු. ආර්යයන් වහන්සේලාට පාඩු නෑ. විදුඩබට තියෙන කරුණාව නිසායි මේ පෙරමගට එන්නේ එක හේතුව. එතකොට මේ අනතුරු ඉදිරියේදී ජීවිතයට එළඹෙන බව දන්න නිසාත් එක්ක වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ 8 සිල් සමාදන් වෙන්න කියලා. මොකද රජුරුවන්ගෙන් අහනවා, මහරජ සීලයක් ආරක්ෂා කරනවද? එහෙමයි ස්වාමීනි, දිවි හිමියෙන් 5 සිල් ආරක්ෂා කරනවා. 5 සිල් රැක්කහම ඇද්ද කියලා. ඉතින් එතකොට ඒක අපිට තේරෙන්නේ නැහැ. නමුත් සාක්‍යයන්ට තේරෙනවා. මහා ප්‍රඥාවන්තයි. 5 සිල් රැක්කහම ඇද්ද කියලා භාග්‍යතුන් වහන්සේ අපෙන් ඇහුවේ ඊට වඩා උසස් සීලයක් ඕන නිසා වෙන්න ඇති. රජුරුවන්ට ලැජ්ජ හිතුණා 5 සිල් රැක්කහම ඇද්ද කියලා ඇහුවහම. එතකොට හිතන්නකෝ 5 සිල් නැතිකොට අපි කොහොම ලැජ්ජ වෙන්න ඕනද කියලා. එදා තමයි සඳහන් කළේ ස්වාමීනි, එහෙනම් අද පටන් දිවි හිමියෙන් 8 සිල් රකින්නවා කියලා. ආන් ඔය කාරණාවත් එක්ක තමයි 8 සිල් රකින්න තීරණය කළේ. ඉතින් එතන ඉඳලා බ්‍රහ්මචාරී වාසයක් ගත කළා මිසක් ඊට කලින් හිටියේ 5 සිල් මත. ඉතින් අෂ්ටාංග සීලය ආරක්ෂා කරගෙන ඉන්නවා දිවි හිමියෙන් සිල් උල්ලංඝනය කරන්නේ නැහැ. නමුත් ඉතින් මේ පරපුර රැක ගන්න ඕනේ. සාක්‍ය රජවරුත් එක්ක කාටවත් යුද්ධ කරන්න බෑ පින්නතුනි. මං හිතන්නේ සාක්‍ය වංශයේ ඉතිහාසයේ මූල ආරම්භයේ ওই මහා සමයේ දේශනාවෙන් එහෙම අපි අහලා ඇති. මොකද අර කපිලවස්තු පුරේ හැදෙන්නේ එහෙමනේ. කපිල කියන ඍෂිවරයා සඳහන් කළානේ නුවරක් හදනවා නම් හදන්න හොඳම තැන මෙතන. මෙතන උපදින කෙනෙක් හරි ශක්තිමත්. මෙතන මැඩියෙක් ඉපදුනොත් ඒ මැඩිය ණයටවත් බය නැහැ. මෙතන මුවෙක් ඉපදුනොත් ඒ මුවා සිංහයෙකුට කොටියෙකුටවත් බය නැහැ. මෙතන මේ විශ්වයේ එහෙම තැනක්. ඒඳ ඔබලා නුවරක් හදනවා නම් ඒ නුවර මෙතන හදාගන්න කියලා කියන්නේ. ඒ ඍෂිවරයාගේ අවවාද අනුශාසනා මත තමයි ඒ නුවර හදන්නේ. ඍෂිවරයාගේ නම කපිල. ඍෂිවරයා මූලික කරගෙන නුවර හදපු නිසා තමයි කපිලවස්තු පුරේ කියලා මුලින් නම් කළේ. ඉතින් එතකොට ඒ එතන ඉපදිච්ච අය කාටවත් පරදින්නේ නැහැ. සාක්ෂියෝ ඒ තරම්ම යුද්ධයට දක්ෂයි. සඳහන් කරනවා මේ යුද්ධයකට එළඹුණාම පිටේ එල්ලගෙන ඉන්න කූඩෙන් ඊතල අරගෙන දුනුදිය ඇදලා මුදාහැරලා ඊළඟ ඊතලිය අත ගන්න අත පිටිපස්සට යවනවා පේන්නේ නැහැ කාටවත් කියලා. දුන්නත් ඊතල කූඩෙත් අතර අත ගමන් කරනවා පේන්නේ නැහැ කියලා කියන්නේ. ඒ තරම්ම වේගවත්. ඒ තරම් යුද්ධෙට දක්ෂ රජවරු විඩුඩපට බාර දෙනවා බය කරන්න. යුද්ධේ මොන තරම් දක්ෂ ඇද්ද කියන කාරණාව පැහැදිලි කරනවා. ප්‍රාණඝාත කරන්නේ නැහැනේ, මේ විදින්නේ බය කරන්න. එතකොට මේ විදින ඊතල ගඟේ එහා පැත්තේ දාස් ගානක් ඉන්නවා. ඒගොල්ලන්ගේ මේ කම්පෙත්ත අතරින් ඊතලේ යන. හැබැයි හීරෙන්නේවත් නැහැ. අත පාත් කරගෙන ඉනකොට මේ කිහිල්ලාස්යෙන් ඊතලේ යනවා. අතයි ඇඟයි අතරින් ඊතලේ යනවා. ඇඟලි අතරින් ඊතලේ යනවා. පාද දෙක අතරින් ඊතලේ යනවා. එතකොට මේ අපේ පාද දෙක අතරින් ගියොත් ඉස්සරහ ඉන්න කෙනාගේ කකුලේවත් වදින්න බෑ. එහෙමවත් වදින්නේ. විදුලිබ රජුරෝ කියනවා දුවමු දුවමු කියලා. ඇයි මහරජ දුවන්නේ කියලා පුරෝහිත අහපුවාම කියනවා, පේන්නේ නැද්ද වැස්සක වැහි බින්දුවාගේ ඊතලේ ඉන්නේ කියලා. නමුත් මේ පුරෝහිත බමුණ දන්නවා සාක්‍යෝ කවදාවත් ප්‍රාණඝාත කරන්නේ කියලා. මහරජ කරදරයක් නෑ. පිටිපස්සේ ඇරිලා බලන්නකො අපේ පිරිසට හානි වෙලාද කියලා. මහරජ සාක්‍යෝ කවදාවත් ප්‍රාණඝාත කරන්නේ නෑ. එඳ බය වෙන්න එපා ඔකට කියනවා. දැන් බාණ්ඩ සාක්‍යයන්ගේ කර්මයේ විපාක දෙන්න මේ පුරෝහිත බමුණ දැනගෙන හිටපේටි මේක. සාක්‍යෝ ප්‍රාණඝාත කරන්නේ බය වෙන්න එපා කියලා කිව්වේ. දැන් රජවරු උත්සාහ කරන්නේ බය කරලා එලවන්න. ඉතින් කර්මයත් ඒ කියන්නේ ඒ තරම් උත්සන්නයි. සාක්‍ය දේශයට ඇතුල් වුණා. ඉතින් සමහර අය නම් දුවගෙන දුවගෙන ගිහිල්ලා තන පඳුරු බදාගත්තා. සාක්‍යද කියලා අහලා තමයි මරන්නේ. සාක්‍යද කියලා අහන්න ඔව් කියන්න ඕනේ. ඔව් කිව්වොත් මරනවා. ඉතින් අර අපි කියන්නේ සම්‍යක් ප්‍රයෝග, බොරුවක් නොකිය බේරෙන ක්‍රමයක්. ඉතින් අර තන පඳුරු බදාගත්ත අයගෙන් ඇවිල්ලා අහගුවම සාක්‍යද කියලා උපායක් හැටියට සඳහන් කළා, මේ ශාක නෙමේ තෘණ. බාණ්ඩක කාරණාව අහපු හැටි උඹත් සාක්‍යද කියලා අහනකොට මේ ශාක නෙමේ තෘණ. ඉතින් අර පුද්ගලයා තේරුම් ගත්තේ මම සාක්‍ය නෙමේ කිව්වා. ඒ අය බේරුණා. සමහර අය ගිහිලා උණ පඳුරු බදාගත්තා. ඇවිල්ලා උඹත් සාක්‍යද කියලා අහනකොට මේ ශාක නෙමේ උණ. එය බේරුම. සාක්‍ය කියලා කියපු හැමෝම මැරුවා. ඉතින් සඳහන් කරනවා ගංගාවක් වගේ ලේ ගලනවා කියලා. ඇයි 168,000 දරුවෝ ලැබෙන්නේ හිටපු අම්මල ඒ අයගේ කුස කපල දරුවා එළියට ඇදලා උඩට විසි කරලා කඩුමුණ තැල්ලුවා කියලා කියන්නේ. එතකොට දැන් මේ විනාශයේ සිද්ධ වෙන්නේ මේ ජීවිතයේ මොන හේතුව නිසාද? ආංගර ජාතියෙන් තදවීම. තමන්ගේ ජාතිය ගෝත්‍රය ගැන මහා මාන්නයකින් හිටපු නිසානේ දාසිගේ පුතා කියලා හැල්ලු කිරුවේ. ආන් එතකොට ඒ ජාතියෙන් ගෝත්‍රයෙන් තදවීම මෙලව පරලොව විනාශයට හේතුවක්. ද සාක්‍යවරුන්ට නම් පරලොව හානියක් වුණේ නෑ මෙතන. මොකද ඔක්කොම සිල්වත්නේ. සුදුසු සුදුසු දිව්‍ය තලවල තමයි උපදින්නේ. නමුත් ඒකට ලක්වෙච්ච විදුලිබ රජුරු මේ වෙනකොටත් මහා නිරේවල්ල දුක් විඳින මේ මහා අපරාධයක් කරලා. එතකොට පින්නතුනි මේ කාරණා සම්බන්ධයෙන් කතා කරනකොට අපි මේ සංසාරේ කොයි තරම් වැරදි කරලා තියෙනවද? වැරදි කර කර වැරදි කර කර නිවැරදි බව පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් සංසාරේ කරගත්ත වැරදි නිසා තාමත් අනාගතයේ දුක් විඳින්න හේතු කාරණා එහෙම්මම යෙදිලා තියෙනවා. අපි නිවැරදි කියලා කතා කරන්න අපි හරි කැමතියි. නමුත් මේ ජීවිතෙත් හංගගත්ත වැරදි ගොඩක් තියෙනවා. පෙර ජීවිතවල කරපු වැරදි ගොඩක් තියෙනවා. අපි බුදුරජාණන් වහන්සේ ළඟටත් ගිහිල්ලා වැරදි කරන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. ඇත්තටම අපි වැඩියෙන්ම වැරදි කළා නම් කාටද වැරදි කරලා ඇද්දී? තැන් විඩුඩබ රජ්ජුරුවන්ට තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ මගදි මුණගැහිල්ල ආපහු ගියා. රජ්ජුරුවන්ට තේරුණේ නෑනේ, මම තුන් වතාවක් සාක්‍ය දේශයේ සමූල ඝාතනය කරන්න යනකොට ඇයි බුදුරජාණන් වහන්සේ පෙරට එන්නේ? හරියට ශ්‍රද්ධාව ප්‍රඥාව තිබුණ නම් කල්පනා කරන්න දෙයක්. අවස්ථා තුනේම බුදුරජාණන් වහන්සේ මට මුණ ගැහුණේ ඇයි? එනම් මා නොයා යුතු ගමනක් මෙතන තියෙන්නේ. රජ්ජුරුවන්ට එහෙම හිතන්න ප්‍රඥාව තිබුණ නම් අදත් රජ්ජුරුව සමහරලාට නිරයෙන් නිදහස් වෙලා. එහෙම ප්‍රඥාවක් රජ්ජුරුවන්ට තිබුණෙත් නැහැ. ශ්‍රද්ධාව නැති නිසා. ශ්‍රද්ධාව නෑ නෙමේ, දැන් බුදුරජාණන් වහන්සේ ගැන අසීමිත ශ්‍රද්ධාවක් තියෙනවා. නමුත් ඒ ශ්‍රද්ධාව මනාව ප්‍රඥාවත් එක්ක මුහු කරලා කල්පනා කරලා මේ මොන හේතුවක් නිසාද මට මුණ ගැහෙන්නේ කියන කාරණාව කළමනාකරණය කරගන්න බැරි වුණා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේට කළේ වරදක්. එහෙම හිතෙන්නේ නැද්ද බලන්නකො? මුණ ගැහි ගෙහි කියන්නේ සාක්‍ය දේශයට යන්න එපා කියලා. නමුත් ඒක අහන්න නැතුව කරන්නේ වරද. ඒ වරදේ ප්‍රතිඵලයක් හැටියට තමන් නිරේට. එතකොට මම සඳහන් කළේ, දැන් රජ්ජුරුව එතන වරදක් කළා වගේම අපිත් මේ ලෝකේ වැඩියෙන්ම වැරදි කළා නම් පින්නතුනේ වැඩියෙන්ම වැරදි කරලා තියෙන බුදුරජාණන් වහන්සේට. අපි විසින් වැඩියෙන්ම වැරදි කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. එහෙම හිතෙන්නේ නැද්ද අපි එච්චරම වැරදි කළාද කියලා? දැන් මෙහෙම හිතන්නකො, අපි උපක්‍රමශීලීව කාට හරි කරදර කරන්ඩ නොයෙක් නොයෙක් දේවල් හොර රහසේ යටින් කරනවා. ආර්ථිකේ වට්ටන්ඩ වේවා, අධ්‍යාපනයෙන් වට්ටන්ඩ වේවා, රැකී රක්ෂාවලින් ඇදලා දාන්න වේවා, නොයෙක් උපක්‍රම යොදනවා. මූණට හම්බෙච්චහම ඉතාම හොඳට හිනා වෙලා මිත්‍රත්වයෙන් කතා බහ කරලා එකට ඉඳගෙන කෑම කාලා එහෙම ඉන්නවා. අපි කියන අර දිය යටින් ගින්දර ගෙනියනවා කියලා. ඒවාගේ මිනිස්සු කොච්චර කටයුතු කරනවාද? නමුත් අර පුද්ගලයා දන්නේ නැහැනේ මොහු මගේ බෙල්ල කපන්න යටින් කොච්චර දේවල් කරනවද කියලා. ඇත්තටම අපි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මල් පූජා කරනවා, වඳිනවා, බුද්ධ පූජාවල් කරනවා, සමාව ඉල්ලනවා. මෙතෙන් පටන් නැත්නම් අනන්ත සසර පටන් දැන් මේ මොහොත දක්වාම වෙච්ච වැරදි වලට සමාව වෙන්න කියලා සමාව ඉල්ලනවා. හැබැයි ඉල්ලලා මොහොතක් යනකොට ආයෙත් කරන්නේ වැරදි. එතකොට බුදුරජාණන් වහන්සේ දන්නවා අපි මේ හොඳ අය වගේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාව වැඳ වැඳ නොඑක් දේවල් කළාට අපි භාග්‍යතුන් වහන්සේට කොයි තරම් වැරදි කරලාද කියලා. අදත් හිතලා බලන්නකෝ, අපිට දේශනා කළා නිති පන්සිල් රැකගන්න කියලා. එතකොට තාම උනන්දුවක් නැත්තම් ඇත්තටම මේ කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනයට පිටුපානව නෙමෙයිද? අම්මා තාත්තා වේවා, ගුරුවරයෙක් වේවා, අපිට යම් අවවාදයක් කරාම අපි අවවාදයේ උල්ලංඝනය කරනවා නම් අපි කරන්නේ මව්පියන්ට වරදක් නෙමෙයිද? ගුරුවරයාට වරදක් නෙමෙයිද? එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා නම් මේ පන්සිල් උල්ලංඝනය කරන්න එපා කියලා. දසාකුසල් කරගන්න එපා කියලා. කේලම් කියන්න එපා. පරුස වචන කියන්න එපා. හිස් වචන කතා කරන්න එපා. මේවා ඔක්කොම අපිට කරපු අවවාද. එතකොට ඒ අවවාදවලට අපි ගරු කරන්නේ නැහැ කියලා කියන්නේ අපි භාග්‍යතුන් වහන්සේට වැරදි නේද කරන්නේ? උදේ ඉඳලා රෑ වෙනකන් අපි ඔය වැඩ කර කර ඉඳලා හැන්දෑවට ගිහිල්ලා කියනවා අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම වෙච්ච වැරදි වලට සමාව වෙන්න කියලා. කාරණාව හරියට වැටහෙනව නම් ලැජ්ජ හිතෙනව නේද එහෙම කියන්නේ? ඒ කියලා ඉවර වෙච්ච ගමන් ආයෙත් පටන් ගන්නෙ උන්වහන්සේට එරෙහි වෙන වැඩ. ආන් ඒ නිසා පින්නතුනි, බුදුරජාණන් වහන්සේ විදුඩබට වෙන්න ගියපු පිහිට විදුඩබට තේරුන්නේ නැහැ. දීපංකර පාදමූලයේ අතට ලැබිච්ච නිවන අතහැරපු මහබෝසතාණන් වහන්සේ මේ සංසාර ගමනේ තමන් වහන්සේගේ අතට ලැබිච්ච නිවන කෝටි ප්‍රකෝටි වාරයක් අත්හැරියා අපි වෙනුවෙන්. එහෙම අත්හැරගෙන ඇවිල්ලා ලෞතුරා බුද්ධත්වය ලබලා අපට දේශනා කළා සසර හරි භයානකයි. මේ සංසාරයේ රැකවරණයක් හොයාගන්නව නම් මේ දේශනාවට අනුව කටයුතු කරන්න. මොකද අපේ රැකවරණය වෙනුවෙන් මෙච්චර දුක් විඳලා ඇවිල්ලා තියෙන්නේ. අපි වෙනුවෙන් එච්චර කැපකිරීම කරලා අපිට කරලා තියෙන අවවාදී අපි පිළිගන්නේ නැත්තම්. ඒකයි මම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේට අපි තරම් වැරදි කරපු කිසි කෙනෙක් නැහැ. ආන්ගේ නිසා හිතේ ලැජ්ජාවක් නැතුව ජීවමාන සංඥාව ඇති කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟ ගිහිල්ලා සමාව ඉල්ලන්න නම් අපි අද අදම තීරණය කරන්න ඕනේ. අදින් පස්සේ නම් උපරිම ප්‍රමාණයක් භාග්‍යතුන් වහන්සේ එපා කියපු හැම දෙයකින්ම වළකිනවා කියලා. එහෙම නැත්තම් නම් සමාව ඉල්ලනවා නම් ලැජ්ජ නැති කෙනෙක්. ওই කාරණාව මනාව ජීවිතයට එකතු කරගත්තහම අදත් සමාව ඉල්ලන්න ගියහම දවල් කියපු බොරු ටිකක් මතක් වෙනවා නම් කරපු වංචාවල් ටික ගත්තු අල්ලස් ටික ඒ වගේ දේවලුත් මතක් වෙනවා නම් ආයේ ආයේ එහෙම කරන්න හිතෙන්නේ නැහැ. එක්කෝ භාග්‍යතුන් වහන්සේ ගාවට යන්න හිතෙන්නේ නැති වෙයි. එහෙම නැත්නම් වැරදි ටික නොකර ඉන්න හිතෙයි. ඒ කාරණාවෙන් ජීවිතේ හදාගෙන මේ ජාතියෙන් ගෝත්‍රයෙන් ධනයෙන් මානයකට පත් වෙන්නේ නැතුව ඉතාමත්ම නිමිච්ච නිහතමානී අය හැටියට භාග්‍යතුන් වහන්සේටම කීකර වෙන්න වෙනවා. දැන් මානය භාග්‍යතුන් වහන්සේ අත්හරින්න කියාපු දුර්ගුණයක් නේ. දැන් ඒ දුර්ගුණය තාමත් තියෙන නිසානේ මේ විනාශ වලට මුහුණ පාන්නේ. එහෙනම් ඒ දුර්ගුණේ තියාගෙනත් අපිට ගිහිල්ලා සමාව ඉල්ලන්න කොහොමත් බැරුව යනවා. තාන් ඒ නිසා මානේ නැමැති දුර්ගුණේ අතහැරලා භාග්‍යතුන් වහන්සේගේ හැම වචනයකටම දිවිහිමියෙන් කීකරු වෙලා කටයුතු කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාගේ මෙලවත් දියුණු වෙනවා. පරලොවත් සුගතිගාමි වෙලා දියුණුවෙන් දියුණුවටපත් වෙනවා. ඔහුට නිවන බොහොම ළඟ කෙනෙක් බවටපත් වෙනවා. ඔහු නිවනට බොහොම වේගෙන් ලං වෙන කෙනෙක් බවටපත් වෙනවා. කියන කාරණාව නිතරම මතක තියාගෙන මේ ජාතියෙන් ගෝත්‍රයෙන් මානයක් ඇති නොකරගන්න ඕනේ. කුල වශයෙන් මානයක් ඇති නොකරගෙන ජීවත් වෙන්න වෙනවා. ඒවා මේ සසරට උපකාර වෙන දේවල් නෙමෙයි. ධර්මදේශනාවට කාලේ නිමා වෙලා තියෙන නිසා මේ උතුම් වූ ගාථාරත්නෙන් අපි මේ ජාතිත්තද්දෝ ගොත්තත්තද්දෝ කියන කාරණාව විතරයි සාකච්ඡා කළේ. ධනයෙන් තදවීම අලසෝකෝද පඤ්ඤානු කියන කාරණා අපි තාම කතා කළේ නැහැ. මේ ගාථාරත්නේ ඇසුරු කරගෙන ඉදිරි දේශනාවක ඒ කාරණා ටිකත් සාකච්ඡා කරන්න ඉඩ තියාගෙන අදට අපි ධර්මදේශනාව මෙතනින් නිමා කරමු.